abierto al Señor. Devata sadhana abierto al Señor. Roy Atmanan, Dayabara Swami Jiyamiya, Darudipala Samagin, Mautumiya Moolikatve Tabagana, අවශ්‍යතම ඥාති හිතයි සීන් කල්යාණ මිත්‍රාදීන් සහාය සම්බන්ධ කරගෙන ජීවිතේ පුරා හිත හිතා සතුටු වෙන්නට පුළුවන් සසර පුරාවට සැප විපාක ළඟා කරගන්නට හේතු වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයට මඟ සැලසෙන ඒ ධර්මයේ ඇසෙන කල්හි අවබෝධ කරගන්නට නම් වඩන්නට පුළුවන් දියුණු කරන්නට පුළුවන් මානසික හැකියාවක් තියෙන්නට ඕන. අන්න ඒ පිළිසිඳ ප්‍රඥාවත් ලබා දෙන පින්කමක් වෙනවා. පින් කරන පින්කම් ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කළහම අපට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මුණ ගැහුණත් උන්වහන්සේලාගෙන් පිහිට ලබන්නට අපට බැරි වුණේ සමහර වෙලාවට අපේ මඩුවක් නිසා වෙන්නට ඇති. ඒ අඩුව තමයි අපට වඩන්න දියුණු කරන්නට පුළුවන් මානසික හැකියාවකින් තොරව උපත ලබා තිබීම. බීජයක් සත්‍රීක පොළොව මත පිහිටෙව්වත් වැසි සුලං හොඳට ලැබුණත් බීජය තුළ බීජමය හැකියාව නැති වුණොත් ඒ ප්‍රත්‍ය ධර්ම හොඳින් ලැබුණත් පැලවෙන්නේ නැහැ. පැලුණත් ඉක්මනින් මැරෙනවා. බීජයක බීජමය හැකියාව නැති නිසා. බීජයක බීජමය හැකියාව තිබුණොත් පොළව නිසර වුණත් වැසි දිය සුලං අවමයෙන් ලැබුණත් ඒ බීජයේ හැකියාව නිසා ගහක් වෙලක් වෙලා මල් පල දරන්න පුළුවන්. ඒ වගේ අපි උපදිනකොටම වඩන්නට දියුණු කරන්නට පුළුවන් හැකියාවක් ඇතුව උපදින්නට ඕන. ඒකට කියනවා සපඤ්ඤෝ කියලා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඒ හැකියාව ලැබෙන්නේ මේ බඳු පින්කම්වල අපි ඥාන සම්ප්‍රයුක්තව නුවණින් මේ පින්කම් හිතලා බලලා කරනකොට. එනිසා මේ හැම පැත්තකින්ම ඵල විපාක ළඟා කර දෙන උතුම් පින්කමක් අද දවසේ අපි සිද්ධ කළේ. මේ ලෝකයට පහළ වෙච්ච අකිරිය වාදය දේශනා කළ ශාස්ත්‍රූවරු හැරෙනකොට මක්කලි ගෝසාලවෙන් එවන් ශාස්ත්‍රූවරු හැරෙනකොට සෑම ශාස්ත්‍රූවරයෙක්ම දානීය පරිත්‍යාගය අගය කළා, ප්‍රශංසා කළා. ඒ දානීය පරිත්‍යාගය අගයන්න ප්‍රශංසා කරන්න හැම ආගමකම හැම දර්ශනයකම පිළිගත්ත යථාර්ථයක් තියෙනවා. සමහර ආගමක සමහර දහමක ඒ යථාර්ථයේ මතු පිටින් ප්‍රකටනේ. අපි ගත්තොත් කර්මය හා කර්ම විපාකය පිළිබඳව වෙනත් ආගමක මූලිකව කියවෙන්නේ නැහැ. ඒ වගේම නැවත ඉපදීම පිළිබඳව පුනර්භවය පිළිබඳව හැම ආගමකම පිළිගැනීමක් කරන්නේ නැහැ. හැබැයි ඒ හැම ආගමකම ඒ ඉගැන්වීම තියෙනවා. ශාස්ත්‍රූ චරිතයේ තුලින්ම පෙරාත්ම භාවය, දැන් ආත්ම භාවයක්, මතු ආත්ම භාවයක් කියන මේ ඉගැන්වීම ප්‍රකට කරවලා තියෙනවා. වර්තමානයේ තුල පවතින සෑම ඉගැන්වීමකම හැම ආගමක්ම අපාය පිළිගන්නවා. ඒ අපාය පිළිබඳව තියෙන විස්තර වෙනස් වෙන්න පුළුවන් අපාය පිළිගන්නවා. ඒ වගේම හැම ආගමක්ම සුගතිය ස්වර්ගය පිළිගන්නවා. එතකොට අපායත් ස්වර්ගයත් තියෙන්නේ මේ ලෝකෙ නෙමෙයි. මරණින් එහා පැත්තේ ලැබෙන දෙයක් හැටියටයි හැම ආගමකම එක උගන්වන්නේ. බුදුදහමෙත් අපාය හා ස්වර්ගය කියන එක ඉගෙනෙනවා. සප්තත් ස්වර්ග දිව්‍ය ලෝක හයක් මනුෂ්‍ය ලෝකයක් ස්වර්ගය හැටියට සුගතිය හැටියට කියවෙනවා. එතකොට මේ හැම ආගමකම මරණින් මත්තේ උපදින තැන එක්ක ස්වර්ගය එක්ක අපාය දෙපැත්තකට යන නියතියක් හැටියට දක්වලා තියෙනවා. එතකොට මත්තේ අපායේ හෝ උපදින්නේ ස්වර්ගයේ හෝ උපදින්නේ කවුද? මෙන්න මේ ජීවිතයෙන් තුල මෙන්න මේ බඳු ක්‍රියාකාරකම් කරන කෙනෙක්. අපි බුදුදහම තුල නම් දස පුණ්‍ය ක්‍රියාවන් ගැන කියවෙනවා. කතෝලික ක්‍රිස්තියානි ආගමක දසපනත වැනි ශික්ෂණයන් තුල හික්මෙමින් අන්‍යයන්ට ප්‍රේම කිරීම නමින් කියවෙන මෛත්‍රිය, අනුන්ට උපකාර කිරීම නමින් කරුණාව ඉන් කියවෙනවා. එතකොට මේන් කියවෙන්නේ කුමක්ද? කර්මය හා විපාකය. ආගමික මූලික ඉගැන්වීම තුළ කර්ම විපාකයේ ප්‍රතික්ෂේපිතයි. නමුත් මේ ඉගැන්වීම තුළ තියෙන අද මේ ක්‍රියාව කළොත් හෙට දවසේ මතු දවසේ දෙවියන් අතරට යාම හෝ සාතන් අපායට යාම හෝ තීරණය වෙනවා. අපි බෞද්ධයන් හැටියටත් පිළිගන්නවා මෙලව යහ කර්ම කළොත් යහපත කළොත් මරණින් මත්තේ අපට සුගතියක් හිමි වේවි කියලා. අපි අයහපත කළොත් අකුසලයේ පාපය කළොත් ඒ හේතුවෙන් දුගතිය හිමි වේය යන කියමනක් කියවෙනවා. මේ මූලික ඉගැන්වීම මෙය වුවත් හැම ආගමකම කර්මයේ විපාකය ඍජුව බැහැර කිරීමක් කරනවා. හැබැයි මේ මූලික ඉගැන්වීම තුල තියෙන්නේ මේ මූලික දර්ශනය තුල තියෙන්නේ මෙලව කරන ක්‍රියාකාරකම් වලට මතු විපාකයක්. මේක වෙන්න ඕන කර්මය හා විපාකය කියලා කියවෙන්නේ. එහෙත් දෙවෙනි පියවරට යනකොට හැම ආගමකම නැවත ප්‍රතිසන්දියක් නැවත උපතක් පැහැර වෙනවා. ප්‍රතික්ෂේප වෙනවා. එහෙත් එය සනාත වෙන නිදර්ශන හැම දහමකම ඉගැන්වීම තුළ කියවෙනවා. ඒ ශාස්ත්‍රු චරිතය ගත්තොත් පෙර ආත්ම භාවයක දෙවියන් වහන්සේ ළඟ ඉඳලයි මෙලවට ආවේ. පෙර ආත්මයක් කියවෙනවා. මෙලව අප ඇසුරේ වාසය කළා මේ ආත්ම භාවය ගැන කියවෙනවා. මෙතනින් උත්හාන වී නැවත පරලොවට දෙවියන් අතරට ගියා. අනාගත භවය තුන් භවයක් ඒ ශාස්ත්‍රු චරිත තුලම කියවෙනවා. ඒ විතරක් නෙමෙයි අපට විමසන්න පුළුවන්කම තියෙනවා ලෝකය පිළිගන්නවා මේ කර්මයේ විපාකයේ මූලික ඉගැන්වීම තුල තිබුණත් ඒක බැහැර කරවමින් සියල්ල සිදුවෙන්නේ මහා බ්‍රහ්මයාගේ කැමැත්ත මත, ඊශ්වරයාගේ කැමැත්ත මත, දෙවියන්ගේ කැමැත්ත මත කියලා. එහෙත් මේ නුවණැති ලෝකයේ තුල විමසීමක් කරනවා. විමසීමක් කරනවා ඇයි මේ අන්ධයෝ බිහි වෙන්නේ? ගොළුවන්, කොරුන්, බිහිරන් බිහි වෙන්නේ ඇයිද කියන එක. එතකොට මෙබඳු මැවීමක් ලෝකයේ තුල සිද්ධ වෙන්නට පුළුවන් කමක් නැහැ මහා කරුණාවෙන් යුක්ත වූ කෙනෙකුගෙන්. හැබැයි අපි දන්නවා දේව ධර්මයක වුණත් ඉගැන්වීම් තුල තියෙනවා ඊට හේතුව. පසුකාලීනව මොන මොන මත එකතු වුණත් මූලික ඉගැන්වීම තුල තියෙනවා දෙවියන් වහන්සේට අකීකරු වූවෝ අන්දේවද ගොළුවෝද කුරුන්ද බිහිරෝද වන්නෝද කියලා. එතකොට දෙවියන් වහන්සේට අකීකරු වුණේ මෞකුස තුලදී වෙන්න බෑ. මෞකුස තුලදීම අන්ද වෙන, ගොළු වෙන, කුරුන් වෙන, බිහිරන් වෙන, ආබාධිතයන් වෙන අය අකීකරු වෙන්න තැනක් එහා පැත්තේ තිබිය යුතුයි. ඒ අකීකරු වීමේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් එතනදීම ඒ ආකාරයේ ප්‍රතිසන්දියක් හදලා දුන්නේ. ඉතින් මේ බඳු ඉගැන්වීම් තුළ අපට වඩ වඩාත් පැහැදිලි වෙනවා සෑම ආගමකම යම් යම් දේ සඟවා තිබුණත් ඒ හැම ආගමකම අපි මේ කරන ක්‍රියාව අනුමත කරලා තියෙනවා. මේ දානය, පරිත්‍යාගය, සීලය, භාවනාව මේ හැම දෙයක්ම අනුමත කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ලෝකයේ තියෙන ආගම් දර්ශන සියල්ලක්ම මේ සදාචාරයේ පිණිස, මේ ලෝකයේ යහ පැවැත්ම පිණිස අදාළ දේශනාවන් තියෙනවා. ඒවා බුදුදහමේ අපට කියා දෙන්නේ සම්මුති දේශනා හැටියට. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක ගැන, තිරිසං, ප්‍රේත, අසුර, නිරය, සතර අපාය ගැන කියා දෙමින්, ඒ සුගතිය දුගතිය කෙනෙකුට හිමි කරගන්න නම් ඒ සඳහා අපට කළ යුතු ක්‍රියාකාරකම් හැටියට පෙන්වන දේ මේ ලෝකයේ හැම දෙනාගේම යහපත පිණිස පවතින දේ, සදාචාරාත්මක පැවැත්ම පිණිස හේතු වෙන දේ, මෙලව කාටත් සහනශීලීව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තමයි ඒ තුල බුදුරජාණන් වහන්සේ ගොඩනගලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ලෝකයේ සියලු ආගම් අතර තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම විශේෂත්වයක් පේන්න තියෙනවා. ඒ හැම ආගමකම විමුක්තියක්, නිවනක්, නිවීමක් දක්වනවා. හැබැයි ඒ හැම ඉගැන්වීමක්ම කෙරෙන්නේ මේ ජීවිතයට අදාළ නෙවෙයි. මැරුණාට පස්සේ බ්‍රහ්මයා අතරට යන්නේ මරණයට පස්සේ. ඊශ්වරයා අතරට යන්නේ මරණයෙන් මත්තේ. දෙවියන් අතරට යන්නේ මරණයෙන් මත්තේ. ඒ හැම ඉගැන්වීමක්ම ලෝකේ දෙසටක් ඉගැන්වීම් අතර විමසා බැලුවොත් ඒ හැම ඉගැන්වීමකම විමුක්තියක් කියනවා, අවසානයක් පෙන්නනවා. ඒ සදාකාලික තැන පෙන්නන්නේ මේ ජීවිතයට අදාළව නෙමෙයි. මරණයෙන් මත්තේ ලැබෙයි, මරණයෙන් මත්තේ එහෙම වෙයි කියන විශ්වාසයක් මතයි ඒ ඉගැන්වීම ගොඩනගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට මේ ඉගැන්වීම කළේ ඊට වඩා හාත්පසින් වෙනස්. බුදුදහමයි අන්නේ ආගම් අතරේ වෙනස ගොඩනගන්නේ මෙන්න මේ ඉගැන්වීම තුල. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ නිවන මැරුණාට පස්සේ හම්බ වෙන එකක් නෙමෙයි. උන්වහන්සේ දක්වපු නිවන විමුක්තිය ඇත්තද කියලා මේ ජීවිතේම බලන්න පුළුවන් එකක්. ඒක බොරුවක් නම් උන්වහන්සේට නිග්‍රහ කරන්න පුළුවන් එකක්. එහෙම එකක් නැහැ කොහේ තියෙනවද කියලා උන්වහන්සේට චෝදනා අපවාද කරන්නට පුළුවන් දෙයක්. උන්වහන්සේ වදාළේ නිවන මෙලවින්, විමුක්තිය මෙලවින්, නිවීම මෙලවින් උන්වහන්සේ වදාළේ. දැන් පරලොවින් පෙන්වුවාම අපට තර්ක විතර්ක කරන්න බෑ. ඒක මරුණාට පස්සේ ලැබෙන එක. මරුණාට පස්සේ වෙච්ච දේ ගැන අපිට කතා කරන්න, එවිල්ලා කියන්න පුළුවන් කමක් නෑ. මට එහෙම එකක් බලාපොරොත්තු වුණා, මට එහෙම එකක් ලැබුණා, නොලැබුණා කියලා කාටවත් එවිල්ලා කියන්න බෑ. ඒ නිසා සාධාරණ තර්කයක් විතර්කයක් ගොඩනගන්න බෑ. විශ්වාසයේ මත එහෙම ඉන්න පුළුවන්. ඒකට කියනවා අපි සිංහල භාෂාවේ ඉගෙන ගන්නකොට අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. වැසි වැටුණොත් ගඟ පිරේ. අපි මෙහෙම කළොත් එහෙම වෙයි. හැබැයි අපට මේ ශාසනය තුළ අපි කවුරුත් මේ උනන්දු වෙන්නේ මේ රටකින් රටකට ඇවිල්ලත් එහෙම විශ්වාසයක් මත නෙමෙයි. එහෙම නිවනක් විමුක්තියක් අපට මතු මරණයෙන් මත්තේ ලැබෙයි කියන විශ්වාසයක් මත නෙමෙයි. මේ ජීවිතේ මේ සංසිඳීම ලබන්න පුළුවන්. ඒක ඇත්තද කියලා මේ ජීවිතේම ගලපා සසඳා ගන්නට පුළුවන්. අත්දකින්නට පුළුවන් කියන අවබෝධයක් මත. එතකොට මෙතෙක් ලෝකයේ පහළ වෙච්ච කිසිම ආගමක කිසිම දර්ශනයක නොකළ දේශනයක් තමයි නිවන විමුක්තිය අවසානය නිවීම මේ ජීවිතය තුළම අත්දකින්න පුළුවන් දෙයක් බවට පත් කළ ඉගැන්වීමක් ලෝකෙ තාම පහළ වෙලත් නෑ, පහළ වෙන්නෙත් නෑ. එනිසායි බුදුදහම විශිෂ්ට දර්ශනයක් වෙන්නේ. ඒ විශිෂ්ට දර්ශනය තුළ අපට පෙන්නලා දෙන්නේ තමන්ට ඒ විශිෂ්ට ඥාන දර්ශනය අත්දකින්නට පුළුවන් නම් තමන් දන්නවා හොඳටම, තමන්ට දැනෙනවා, තමන්ට තේරෙනවා, තමන්ට ප්‍රත්‍යක්ෂයි දැන් මෙතනින් එහාට මට දුක හටගන්නේ නැහැ කියලා. ලෝකේ අපට ආගමක්, ධර්මයක්, ශාස්ත්‍රෝරයක් අවශ්‍ය වුණේ කාරණාව මෙතනයි ගොඩනැගෙන්නේ. මේ නිවනක්, විමුක්තියක්, නිමාවක්, සුගතියක් මේ හැම ආගම පනවන්නේ මේ වෙන්නේ. මොකද මේ හැම ආගමක මේ අවසානයේ නිමාව දක්වන්නේ පරම සැපත හැටියට. ඒ පරම සැපත හැටියට හැම ශාස්ත්‍රෝරයක්ම එහෙම ඉගැන්වීමක් කරන්න හේතුවක් තියෙනවා. අපි දුකට වැටිලා ඉන්නේ. අපි හැම කෙනෙක්ම වර්ග ભેදයක් නැතුව, ಜಾති ආගම් කුල ભેදයක් නැතුව අපි හැමෝම සැප හොයන අය. දුක පිළිකුල් කරමින්, දුක ප්‍රතික්ෂේප කරමින් සැපත හොයන අය. අපි කවුරුත්ම දුකට කැමති අය නෙමෙයි. ඒ නිසා ඔය ලෝකේ ශාස්ත්‍රවරු කියලා පිරිසක් පහළ වෙලා ලෝකෙට කියලා දෙන්නේ ඔන්න ඔය හොයන දේ. ඒ අයට හොයාගන්න පුළුවන් දේ පරම සැපත හැටියට විවිධ වූ ශාස්ත්‍රවරු මෙන්න මේක තමයි පරම සැපත, මේක තමයි නිවීම, මේක තමයි ශාන්තිය කියලා උගන්වලා තියෙනවා. දැන් ඒ තුල කියවෙනවා අපි මේ හැම ශාස්ත්‍රවරයෙක්ම ලෝකෙ පහළ වෙන්න හේතුව තමයි සැප හොයාගෙනයි ගිහිලා තියෙන්නේ. දුක බැහැර කරන, දුක අකමැති ලෝකයට සැපත හොයලා දෙන්නයි උන්වහන්සේලා මහ ජීවිත කැපකිරීමක් කරලා තියෙන්නේ. හැම ශාස්ත්‍රූවරයෙක්ම යම් සොයා ගැනීමක්, යම් දේශනාවක් කළා නම් නිකම්ම නෙමෙයි. මහා ජීවිත කැපකිරීමක්, පරිත්‍යාගයක් කරලයි ඒ උන්වහන්සේලා ඒ අවබෝධය ලබාගෙන තියෙන්නේ. එතකොට සැපය, මේ සැපය කියන කාරණාව තමයි ලෝකේ අපි නොදන්නම දේ. අපි හිතාගෙන ඉන්නවා සැප අපි දන්නවා කියලා. දුකද අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තම නම් අපි නොදන්නම දේ තමයි සැප දුක කියලා කියන්නේ. සැප දුක කියන දෙකමයි අපි නොදන්නේ. හැබැයි අපි දන්නවමයි කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තට නම් දන්නේ නැහැ. අපි සැප දන්නවා නම් සැප උපදින තැනත් දන්නවා වෙන්න ඕන. අපි මෙතෙක් කාලයක් සැප කියලා හොයපු දේවල් සැපද කියලා විමසලා බැලුවොත් අරකනම් සැප ඇති කියලා යමක් දැකලා ඒ සැපයි කියලා හිතූ දේ ලං කරගත්තාම ඒ ලං කරගත්ත දෙයින් කුමක්ද උනේ කියලා බැලුවොත්, ජීවිතය ආවර්ජනය කරලා බැලුවොත් ඒ සත්‍ය සනාථ වෙනවා. ඒකට හොඳ නිදර්ශන කතාවක් එනවා ධර්මයේ. දවසක් එක්තරා නරියෙක් හොඳටම බඩගිනි වෙලා ආහාර සොයාගෙන යන්න පිටත් වුණා. ටිකක් දුර යනකොට පේනවා රතු පාට මල් පිපිච්ච ගහක්, කේල ගහක්. නරියා හිතුවේ මස් තමයි මේ තියෙන්නේ කියලා. නරියා හරි සතුටටපත් වුණා, උද්දාමයටපත් වුණා. මං හරි වාසනාවන්තයෙක්, මම ආද හරි භාග්‍යවන්තයෙක්, මට හොඳ සුබ ලකුණු ලැබිලා තියෙනවා එනකොට මේ තියෙන්නේ ඕන තරම් කියලා ඉතාමත්ම සතුටෙන් මස් රස විඳීමේ අදහසින් ගහයටට ගියේ. ගහේ විතරක් නෙමෙයි මේ බිමත් තියෙන්නේ. එයා බිම වැටිලා තියෙන ඒ රතු පාට දේ අල්ලලා අල්ලලා බැලුවා. හපන හපන දේ මස් නෙමෙයි. මේක නැතුවට අරකනම් මස් වෙන්නේ නැති. ඒක අල්ලලා බැලුවා. හපලා බැලුවා. ඒකත් මස් නෙමෙයි. ඒකත් මල්. එහා ඒක අල්ලලා බැලුවා. මේක නැතුවට අරකනම් මස් වෙන්නේ නැති. ඒකත් මස් නෙමෙයි. ඔක්කොම කටින් අල්ලලා බැලුවා, එකක්වත් මස් නෙමෙයි. දැන් බිම තියන්නේ ඔක්කොම මස් නෙමෙයි. නරියා උඩ බලනකොට උඩනම් මස් තියෙනවා. ඒ උඩින් උඩ තියෙන මස් කොයි වෙලාවෙ හරි වැටෙයිනි කියලා බලාගෙන ඉන්නවා. වැටෙන වැටෙන මල් අල්ලලා බැලුවා, මස් නෙමෙයි. බිම තියෙන්නේත් මස් නෙමෙයි, බිමට වැටෙන්නේත් මස් නෙමෙයි. ඒත් තාම මේ මොඩ නරියා ගහේ තියෙන්නේ නම් මස්මයි කියන මුලාවෙන් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපේ ජීවිතත් කල්පනා කරලා බැලුවොත් මේ මෝඩ නරියා වගේ තමයි. අපේ ජීවිතය ගැන හිතුවෙත් අපි උපතේ ඉඳලා හැමදාම හෙව්වේ සැප. අතීතේ කොහොමද විඳපු සැප කියලා ඇහුවොත් මේ කවුරුත් කියයි, අනේ හාමුදුරුවනි අපි මෙතනට ආවේ නිකන් නෙමෙයි, හරි දුක් විඳලා, හරි මහන්සියෙන් මෙතනට ආවේ. අතීතය ගැන බොහෝ දෙනාට කියන්න තියෙන්නේ දුකසේ අමාරුවෙන් මේ ලෝකේ ගොඩනගාගත්ත බව. ඒ කියන්නේ අතීතයේ සැප නෙමෙයි තියලා තියෙන්නේ. දැන් කොහොමද ජීවිතේ කියලා ඇහුවාම කොච්චර කරදරද අපේ ජීවිතේ? දරුවන්ගේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, ගෙවල් දොරවල් වල ප්‍රශ්න, රටේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න, රැකියාවල ප්‍රශ්න, සල්ලි මිල මුදන් වල, ගෙවල් දොරවල් වල අඩුපාඩුකම්. හැම පැත්තකින්ම කතා කළාම මොනවා හරි ගැටලු ප්‍රශ්න. ඒ කියන්නේ වැටෙන දේ සැප බවක් පේන්නේ නැහැ. අද දවසද ගෙවෙන්නේ සැප හොයමින්. තාම සැප හම්බ වෙලා නැහැ. අතීතයේ සැප හිව්වා, හම්බ වෙලා නැහැ. අදත් සැප හොයනවා, අදත් නැහැ. හෙට දවසේ නම් අපට ලැබෙයි කියන විශ්වාසයකින් නේ. මෙවන් ලෝකයක් තමයි අතීතෙත්, වර්තමානෙත්, අනාගතෙත් නිර්මාණය උනේ, නිර්මාණය වෙන්නේ. හැමදාම මේ ලෝකේ මිනිස්සු සැප හොයනවා. සැප හොයනවා. හැබැයි ඒ සැප හොයන්නේ සැප ඇති තැනක නෙවෙයි. නරියා මස් රසයේ හෙව්වේ, මස් රසයෙන් විඳින සැප හෙව්වේ මස් රසයේ ඇති තැනක නෙවෙයි. ඒ වගේ අපිත් මේ ලෝකේ හොයන තරමක් හොයන්නේ සැප, අපි කවුරුවත් දුක හෙව්වේ නෑ. හැබැයි අපට ලැබුණේ මොනවද කියලා බැලුවොත් සැප හොයපු අපිට වැඩිපුරම ලැබිලා තියෙන්නේ අකමැතිම දේ තමයි පේන්න තියෙන්නේ. එහෙනම් අපි සැප කියලා හොයාගත්ත දේ තුළ අපි සැපයි කියලා දැකපු දේ, නරියා මස්සයයි දැකපු දේට වඩා වෙනසක් නෑ වගේ. එනිසා ලෝකේ ශාස්ත්‍රූවරු මෙන්න මේ සොයන සැපත සොයා දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒ අය තම තමන්ගේ හැකියාව මත යම් සැපතක් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අපට සැපතක් කියලා දුන්න පරම සැපතක්. ඒක පරම සැපතක්, ශ්‍රේෂ්ඨ සැපතක්, උතුම් සැපතක් කියන්නේ නිබ්බාණං පරමං සුඛං. උන්වහන්සේ පෙන්නලා දුන්නු සැපත නිබ්බාණ පරමං සුඛං. උතුම්ම සැපීටිහා එකන්නේ. ඇයි මේ නිවන සැපතක් කියන්නේ? අද දවසේ අපි සැපයි කියලා ගන්න දේ හෙට දවසේ දුක හදලා තියෙනවා. අද අපි යමකට සැප කියනවා නම්, යමක් දිහා බලලා සතුටු වෙනවා නම්, හොඳයි සුවයි සැපයි කියනවා නම්, තව නොබෝ වේලාවකින් ඔය සැපදායක සුවදායක සැනසිලිදායක අරමුණම දුකක් හදලා දෙනවා. දැන් අපට අපේ අම්මා තාත්තා හරිම ප්‍රිය වස්තු, ආදරණීය දරුවෝ, මිල කළ නොහැකි වටිනා වස්තු, හරිම සැපතක්. හැබැයි ඔය සැපයි කියන අරමුණු දිරාපත් වෙනකොට, ඔය අරමුණ ලෙඩ වෙනකොට, ඔය ප්‍රිය වස්තුව මිය යනකොට, තමන්ගේ කැමති ආකාරයෙන් නොපැවති හිතුවක්කාර වෙනකොට, තමන් බලාපොරොත්තු වූ තැනට ඒ දරුවාව රැගෙන යන්න බැරි වුණාම, තමන් කැමති ආකාරයට නොපිහිටලා වෙනස් වෙනස් පැවතුම් වලට එකතු වෙනකොට, අප්‍රිය වූ නපුරු වූ පාපය හා අසත්පුරුෂයන් හා එක් වෙනකොට, අර සැපගෙන දුණු අරමුණම මරණයෙන් මෙහා ලබන බරපතල වේදනාවක් එකතු කරලා තියෙනවා. එතකොට අද අපි සැපයි කියන දේ තව මොහොතකින් ඊට ප්‍රතිවිරුද්ධ වූ දෙයක් එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ලෝකේ අපි සැපයි කියන දෙයට සැප කියන්නේ. මේ ලෝකේ අපි සැපයි කියලා තියෙන තැන කිසියම් ආකාරයක රැවටීමක් තියෙනවා, මුලාවක් තියෙනවා. ඒකේ පුංචි ආස්වාදයක් ඇත කියලා උන්වහන්සේ පිළිගන්නවා. පොඩි ආස්වාදයක් තියෙනවා. මගේ දරුවා කියනකොට, මගේ අම්මා කියනකොට, මගේ නෝන මහත්තයා කියනකොට, මගේ ස්වාමියා කියනකොට, මගේ ඥාතිවරයා සහෝදරයා කියනකොට, මගේ ගේ, මගේ වාහනේ, මගේ දේපල කියනකොට ආස්වාදයක් තියෙනවා. හැබැයි ওই ආස්වාදයේ තුල තියෙනවා ලොකු ආදීනවයක්. අයිසින් කරපු කේක් කැබැල්ලා හරි ලස්සනයි, හරිම සුවඳයි, දුටුවත් හෙල උනනවා ඒකේ රස බලන්න. හැබැයි ඒ තුල සැඟවිලා තියෙනවා හලාහල විසක්. විස පේන්නේ නේ, සුවඳ දැනෙනවා, ලස්සන පේනවා, දිවට ගත්තොත් රසත් තියෙන්න පුළුවන්. හැබැයි ආහාරයට ගත්තට පස්සේ ඒක විස ගතිය මතුවෙන්නේ. ආස්වාදය ඒ අයිසිං කළ කේක් කැබැල්ල වගේ. ආදීනවේ එහි සැඟවී ඇති විස ගතිය වගේ. අපි ආස්වාදයට මුලා වී යමක් ලංකර ගත්තනම්, මමය මගේය මගේ අපේ කියලා ගත්තනම්, ගත්තා වූ හැම දෙයක්ම යම් මොහොතක යම් වෙලාවක අපට ආදීනවේ මතු කරලා පෙන්නලා තියෙනවා. ඒක සර්පදායක නේ, ඒක සුවදායක නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මේ ලෝකේ පෙන්නන මේ සැපත ඉක්මවාගිය සැපතක් උන්වහන්සේ පෙන්වුවා, දෙව් සැපත. දිව්‍යමය සැපතටත් වඩා උතුම් බ්‍රහ්ම සම්පත්තිය. ඒ රූපී බ්‍රහ්ම සැපතටත් වඩා මහ වටිනවා අරූපී බ්‍රහ්ම සම්පත්තිය. කිසිම දුකක් වේදනාවක් නැතුව මහා කල්ප 84000ක් ගෙවන්න පුළුවන්, සුවසේ දිවි ගෙවන්න පුළුවන්. නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය උපදවාගත්ත කෙනෙකුට. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහා කල්ප 84 දහසක් ජීවත් වෙන්න පුළුවන් නේව සංඥා නා සංඥා බඹතලයේ උපන්න කවදාහරි ඔය ආයුෂ ගෙවෙනවා. එදාට එතනින් පහළට වැටෙන්න වෙනවා. එදාට නැවත තිරිසනෙක් වෙන්න පුළුවන්, ප්‍රේතෙක්, අසුරෙක්, නිරිසතෙක් වෙන්න පුළුවන්. එනිසා එතන తాවකාලිකව යම් කාලයක් දුකෙන් තොරව රැඳෙන්න පුළුවන්කම තිබුණත් එතනද දුකෙන් නිදහස් වෙච්ච තැනක් නෙවෙයි. අරූපී රූපී දිව්‍ය මනුස්ස මේ හැම තැනකම తాවකාලික කෙටි කාලික සපතක් ඇති බව ඇත්ත, ආස්වාදයක් ඇති බව ඇත්ත. නමුත් මේ හැම තැනකම ලොකු ආදීනවයකුත් උන්වහන්සේ වදාළා. එනිසා උන්වහන්සේ අපට පරම සපතක් පෙන්නුවා. උන්වහන්සේ මේ ලෝකේ අපට අත්විය හැකි දුක ලේඛනගත කළා. ඉපදීම දුකයි, දිරණ බව දුකයි, ලෙඩ වෙන බව දුකයි, මැරෙන බව දුකයි, අප්‍රියන් හා එක්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, මේ ලේඛනයට ඇතුළත් නොවන දුකක් මේ ලෝකේ තව හොයාගන්න නැහැ. ඕනනම් හිතලා බලන්න, හොයලා බලන්න අභියෝගයක් බුදුහාමුදුරුවෝ අපට ලබලා දීලා තියෙනවා. දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා කියනවා. මේක එහෙම නෙවෙයි කියලා කියන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් මේ ටිකට අයත් නොවන දුකක් ලෝකෙන් හොයන්න පුළුවන් වේද? හොයන්න පුළුවන් වෙන්නේ නැහැ. ලෝකේ යම් තාක් දුකයි කියලා යම් අද්දකීමක් කවුරු හෝ අද්දකිනවා නම් මිනිස්සු විතරක් නෙමෙයි, දිව්‍ය බ්‍රහ්මියෝ පවා, සතර අපාය පවා මෙන්න මේ කියන ටිකටයි ඒ දුක අයත් වෙන්නේ. එතකොට මෙන්න මේ කියන දුක මේ ජීවිතයේදී නැති කරන්න පුළුවන් නම්, මේ ජීවිතයේදී නැති කරන්න පුළුවන් නම් ඒ දුකින් මිදීමම සපත නොවේද? දැන් නිවන අවේදයික සපයක් කියලා කියනවා. අවේදයික සපයක්, විඳින සපයක් නෙවෙයි. දැන් අපට තියෙනවා මහා බරපතල දරා ගන්න බැරි, ඉවස ගන්න බැරි මහසේ කැක්කුමක්, හිතා ගන්න බැරි වේදනාවක්, දරා ගන්න බැරි වේදනාවක්. මෙන්න මේ වේදනාව යම් ප්‍රතිකර්මයකින් වහාම සුව වෙනවා, වහාම සුව වෙනවා. දැන් සුව වුණාම විඳින්න අමුතු දෙයක් නැතුවට විඳ දෙයින් නිදහස් වෙලා නේද? බුදුදහමෙන් අපට නිවන කියලා දෙන්නේ මෙන්න මේ ලෝකේ දුකයි කියලා යමක් වේ නම් මේ ලෝකයා හඳුනන, ලෝකයා විඳින, ඔන්නෝය කියන සියලු දුකින් නිදහස් වෙච්ච තැන. එතකොට මේ නිදහස් වෙච්ච තැන, සියලු දුකින් නිදහස් වෙච්ච තැන තියෙන්නේ මරණයෙන් එහා පැත්ත නෙමෙයි. ඒ අත්දැකීම මේ ජීවිතයේම ඔබට මට ලබන්න පුළුවන් එකක්. බුදුහාමුදුරුවෝත් මරණයෙන් එහා පැත්තේ කියලා කිව්වා නම් අපිට බුදුහාරවන්ගේ මේ තරම් වටිනාකමක් නැහැ. ඒක අන්ධ විශ්වාසයක් මතනේ අපිට යන්න වෙන්නේ. පේන දෙයක් වෙනුවෙන් නෙමෙයි. දැන් අපට පේන දෙයක් මේ දැන් අත්දකින්න පුළුවන්. ඒක එහෙම නෙවෙයි නම් බුදුහාමරොන්ට අපවාද චෝදනා නගන්න පුළුවන්. ඔබ වහන්සේ මහා බොරුවක් කියලා තියෙනවා. මේ ලෝකයක් රවටලා මේ ලෝකයට මිත්‍යා ධර්මයක් කියලා දීලා තියෙන්නේ කියලා මහා චෝදනාවක් නගන්න පුළුවන්. අපි වගේ අය නෙමෙයි, මහා පඬිතුය, ප්‍රඥාව වියතුන් බුදුහාමඳුරන්ට ඔය අභියෝගය කරන්න උන්වහන්සේගේ දහම ගැන තර්ක විතර්ක කළා, උන්වහන්සේ සමග කතා කළා. ඒ කතා කරනකොට හැම කෙනෙක්ම එදා හිටිය මහා පඬිවරයා සච්චක. සච්චක කියලා කියන්නේ මහා පොළොව යට වළලපු ටැඹක් වුණත් මම සච්චක කියලා කිව්වොත් ඒ තේජසින් ඒ ටැඹද වෙවුලනවා කියලා හිතපු කියපු කෙනෙක්. කිසි කෙනෙක් එයාත් එක්ක වාද විවාද කරන්න නොවන මහා පණ්ඩිතයෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟ වාදයට ආව බුදුහාමුදුරුවෝ පෙන්වන දහම නිවන වැරදියි කියලා කියන්න. මේ අනාත්මයි කියන දහම වැරදියි කියලා කියන්න මහා විවාදයක් කළා. චූල සච්චක මහා සච්චක නමින් සූත්‍ර දෙකක් කියවෙනවා. බුදුහාමුදුරුවෝ දන්නවා සච්චකගේ මානය නිසා මේ ධර්මයේ අද දවසේ ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණත් අනාගතයේ මේ ශාසනයට මහා පිටක් වෙනවා ලංකාවේ. ඔය ලංකාව ගැන කියවෙනකොට කියවෙනවා මහා කළුවර රාත්‍රියක කළු දිය පොකුණ ළඟ කළු තිමිරි ගසක් යට කළුගල් ආසනයක වැඩ ඉඳගෙන කාල බුද්ධ රක්කිත හාමුදුරුව කාලකාරාම සූත්‍රයෙන් බණ කිව්වයි කියලා. බණහපු සද්ධාතිස්ස රජුරෝ එදා ඒ බණට පිරිකරක් කොට ලංකා ද්වීපේ ලංකා රාජ්‍ය පූජා කළා. ඒ එදා ඒ ලංකා රාජ්‍ය පූජා කළ කාල බුද්ධරක්කිත හාමුදුරුවෝ එදා සච්චක. ඒ අනාගත ප්‍රතිඵලය දිහා බලලයි උන්වහන්සේ ඔහු සමග කතා කළේ. සච්චක ඉතාමත්ම නිරුත්තර වුණා. ඉතින් ඒ වගේ උන්වහන්සේ මේ සත්‍ය මේ ලෝකයේ තුල අත්දකින්න පුළුවන් බවමයි ඒ හැම කෙනෙක්ම සනාථ කරගත්තේ. ඒ නිසා ඔබටත් පුළුවන් අභියෝගයක් බාර ගන්න. ඇත්තක්ද මේක? මට විශ්වාස නැහැ. එතකොට මට විශ්වාස නැහැ කියලා පසකින් තැබුවට ඒක තහවුරු වෙන්නේ නැහැ. ඒක ඒකාන්තයෙන් බොරුවක් කියලා සනාථ කරන්න නම් උන්වහන්සේ වදාළ විදිහට මම එහි යෙදিলা අද්දකීම් වල යෙදিলা බලන්න ඕන ඒක බොරුවක්ද කියලා. එහෙම මහන්සි වෙලා උත්සාහ වෙලා ඒ කාර්යය කරලා ඒ ප්‍රතිඵලය ලබන්න බෑ කිව්ව අන්න මේ ශාසනයට කෙනෙකුට අභියෝගයක් කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වූ මොහොතේම ප්‍රථම ධර්ම දේශනාවේදීද ලෝකයට වදාළේ දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේන චිවාලෝකස්මි. මා මේ කියන එක වදනක්වත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයට අභියෝග කළ නොහැකි බව, මේ එසේ නොවේ යයි නොකිය හැකි බව, මේට තව යමක් එකතු කළ යුතු යැයි තව දෙයක් එකතු කළ නොහැකි බව, මෙයින් මේ දේ අනවශ්‍යයි මේ ටික අඩු කළ යුතු යැයි පෙන්විය නොහැකි බව, එකතු කරන්නත් බැරි අඩු කරන්නත් බැරි ඒකාන්තයෙන් ඒට වෙනසක් කරන්න බැරි දේ හැටියටයි, කිසිවෙකුට කිසි අභියෝගයක් කරන්න බැරි දහමක් හැටියටයි උන්වහන්සේ අපට කථාගත ධර්මයේ කියලා දුන්නේ. එහෙනම් ඔබ මෙතෙක් කාලයක් සැප හොයමින් හොයමින් ඇවිල්ලා අද වෙනකොටත් සැප ලැබිලා නැහැ. අදත් මොකද අපි කරන්නේ? සැප හොයනවා. දැන් මේ ජීවිතයේ අවුරුදු 25 30 40 50 60 ගිවිලා 70ට ලං වෙලා හෙව්වේ මොනවද? සැප. අදත් හොයන්නේ මොනවද? සැප. ඇයි හොයන්නේ? ලැබුණ නිසාද නොලැබුණ නිසාද? එහෙනම් අපි හොයපු දේ අදත් ලැබිලා නැහැ. හැබැයි අපි සැප ලැබුණා කියලා හිතපු වාර නම් හුඟක් තියෙනවා. ඒ සැපේම අපට තව පැත්තකින් දුක් වේදනාවක් අඳෝනාවක් ඇති කරලා දුන්නා තවත් වාරයක්. එනිසා අපි හොයපු දේ අපට නොලැබුණේ අපි හරි දේ හරි විදිහට නොසෙවපු නිසා. එහෙනම් මෙන්න මේ කෙටි කාලය තුල අපට ඉතුරු වෙච්ච කෙටි කාලය තුල අපට පුළුවන්කම තියෙනවා සැබෑ සැපයක් හොයන්න. මොකක්ද ඒ සැපේ කියලා අහගත්තොත් හොයාගත්තොත් අන්න ඒ පරම සැපත හොයන්න පුළුවන්. ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක පරිදේව දුක්දුම් නස් උපායාසයෝ නැති ඒ සැපත මරණින් එහා පැත්තේ නෙවෙයි මේ ජීවිතයේ තුල අත්දකින්න පුළුවන්. එතකොට මරණින් එහා පැත්තේ කිව්වනම් අපට අවිශ්වාසයක් ගොඩ නැගිනවා. දැන් උන්වහන්සේ අපට වදාරන්නේ මේ ලෝකයේ ඔබ දුකයි කියලා විඳින යමක් වේ නම් ඔය සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් මේ ජීවිතයේ තුල. කවුද එහෙම දේශනාවක් ලෝකෙට වදාළේ? මේ ජීවිතයේ තුල සියලු දුකින් මිදෙන්න පුළුවන් මගක් ලෝකෙට කවුරුවත් කියලා නෑ. දුකින් මිදිලත් නෑ එහෙම කවුරුවත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කිව්වහම පැවිද්ද විතරක් නෙමෙයි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මේ සිවුවන පිරිසෙම හිටියා නිවුණු සැනසුණු අය. ඒ නිසා අපි පැවිදි විය යුතුම නැහැ. මේ ජීවිත තුලම ඒ සැනසීම ලබන්න පුළුවන්. එහෙනම් ඇයි අපි තවත් රැවටෙන්නේ? සැප නැති තැනක සැප හොයන්නේ. සැපයි කියලා රැවටෙන තැනක මහා දුක් වූ ආදීනවයක් අත්වෙන දෙයකට තවත් අපේ කාලය වැය කරන්නේ. ඒ නිසා අපි අපේ ජීවිතයේ සැබෑ සැපතක් උදෙසා මෙහෙවන්නට උත්සාහ වුණොත් අපි ලබාගත් මිනිස් ජීවිතයේ අර්ථය වටිනාකම ගොඩනැගෙන්නේ තනයි. අන්න ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට සීල, සමාධි, ප්‍රඥා, දාන, සීල, භාවනා කියන මේ සියලු ප්‍රතිපදාවන් පෙන්වුවේ. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලින් දාන, සීල, භාවනාවක් තිබුණා. ඒ දාන, සීල, භාවනාව නෙමෙයි උන්වහන්සේ පෙන්වුවේ. ඊට වඩා වෙනස් එකක්. හැබැයි අපි ඒ වෙනස තාමත් හඳුනගෙන තියෙනවද කියන එක සැකසහිතයි. බුදුහාමුදුරුවෝ පිරිනිවිලා දැන් 2600කටත් ලං වේගෙන එනවා. තාමත් අපි සුදුස්සන් බවට පත් නොවුනේ ඒ දහමේ පහස ලබන්න ඒ වෙනස හඳුනා ගන්න බැරි වෙන නිසා. උන්වහන්සේ දාන සීල භාවනාවන් ලෝකෙට හඳුන්වලා දුන්නේ අර මරණයෙන් එහාපත් ලැබෙන සැප පිළිබඳව අපේක්ෂා තියාගෙන දෙව් මිනිස් සැප පිළිබඳව ඉලක්කයක් තියාගෙන මෙතන කර්ම රැස් කරන්න නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලින් තිබිච්ච දාන සීල භාවනාව. උන්වහන්සේ අපට දාන සීල භාවනාව පෙන්වන්නේ මේ ජීවිතය තුළ නිවීමක්, සංසිඳීමක් උදෙසා පෙරට යන්න, ඉදිරියට යන ගමන් මඟ. අපි ළඟ තියෙන අකුසල ගති, කෙලෙස් ගති, මහා රජස්ක බව අත්හරිමින් කුසලතාවයෙන් ඉදිරියට මතුවෙන කෙනෙක් හදාගන්නයි උන්වහන්සේ මේ මඟ පෙන්වලා දුන්නේ. මෙවන් පින්කම් තුල පවා ලෞතුරු මඟටයි අපේ ජීවිත උන්වහන්සේ යොමු කළේ. එහෙත් ඒ වෙනස අපට තාමත් හඳුනා ගන්න බැරි වෙච්ච නිසායි අපි තාමත් සංසාරේ කළ දේම එහෙන් කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් තමයි සැප හොයන්න පුළුවන්, සැප ලැබෙන්නේ, සැප විඳින්න පුළුවන් එහෙන් තමයි කියලා තාමත් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී අරමුණෙන් සැප හොයාගෙන යන්නේ. යම් දවසක අපි තේරුම් ගත්තොත් සැප තියෙන්නේ එහෙ නෙමෙයි, රූපවල නෙමෙයි, ශබ්දවල නෙමෙයි, ගන්ධවල නෙමෙයි, රසේ නෙමෙයි, පහසේ නෙමෙයි. සැප තියෙන්නේ තමා ළඟයි. තමා ළඟ තියෙන සැපේ මතු කරගන්නයි ඕන. තමා ළඟ තියෙන සැපේයි උපදවා ගන්නට ඕන. අන්න ඒ සැපේ ලබන මඟ, ඒ සැපේ ලබන පිළිවෙතයි උන්වහන්සේ මේ වැඩපිළිවෙල තුලින් අපට හඳුන්වා දී වදාළේ. ඉතින් අද දවසේද අපි නූපන් අකුසලයේ නූපදින්නට, උපන් අකුසලයේ ගෙවන්නට, නූපන් කුසලයේ උපදවා ගන්නට, උපන් කුසලයේ වඩන්නට කරන ක්‍රියාවක් නම් මෙවන් පින්කම් තුල සිද්ධ වෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ අරමුණ අපේක්ෂාව වෙතනයි. අද දවසේ නුසුදුස්සෝ වත් හෙට දවසේ මගේ ශ්‍රාවකයන් හමු වෙහි හෝ මේ තථාගත ධර්මයේ පහස ලැබගෙන ලෞතුරු සුවයෙන් සැනසීමට සුදුස්සෝ වෙත්වා කියන මහකරුණාවෙනුයි මේ වැඩපිළිවෙල අපට වදාළේ. එහෙත් අදද අපි මතු අනාගතයේ අත්විය හැකි, මතු ජීවිතයේ විඳිය හැකි සැපතක් උදෙසානම් අදත් අපි මේ කර්මය රැස් කරන්නේ ඒ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම නොවේ. උන්වහන්සේගේ මූලික අපේක්ෂාව නොවේ. එයද මේ ක්‍රියාව තුල වෙනවා. ඒත් උන්වහන්සේගේ මූලික අපේක්ෂාව නෙමෙයි. උන්වහන්සේගේ අපේක්ෂාව උනේ අපි ඉන්න අකුසලයෙන් මුදවලා කුසලයට ගන්න. ඉන්න තලින් ඉහළට ඔසවා ගන්න. ඒ ඉහළට එසවෙන ආකාරයෙන් කුසලයේ මතුවෙන ආකාරයෙන් මෙවන් පින්කම් තුල යෙදී මේ හැකියාව අපි සොයා බැලිය යුතුයි, සා බැලිය යුතුයි. ඉතින් අද දවසේද යම් ආකාරයකින් උපන්න කුසලයේ යටපත් කරගෙන දානයක් පූජා කළ යුතුයි කියන ඒ ලෝභ ද්වේෂ මෝහ යටපත් කරගෙන උපන්න කුසලයේ දුරු කරලා අලෝභ දෝස මෝහ සංඛ්‍යාත කුසලයේ මතු කරගෙන ඒ කුසලයයි මේ දක්වා වැඩි දියුණු කළේ. ඉතින් මේ කුසලයේ තව තවත් වැඩෙන ආකාරයෙන් වඩන්නට පුළුවන් අපි ඒ කුසල සිතේ ස්වභාවය, ඒ කුසල සිත කෙලෙසෙන කුසලයන්ගේ ස්වභාවය දැනගෙන තිබුණා. එහෙනම් අපි මේ වෙන විටත් මේ මොහොත වෙන විටත් හිතියට වඩා කුසලයකට අධි කුසලයකට ලං වෙන්න තිබුණා. ඒ නිසා අද නැතත් හෙට දවසේ අපි කරන පින්කම් තුළ ඒ කුසලතාවය මතුවෙන ආකාරයෙන් සිද්ධ කරන්නේ කොහොමද කියලා සොයා බැලුවොත් අන්න ඒ කුසලතාවය මතු කර ගැනීම තුළ අපට පුළුවන්කම ලැබේවි ඒ මහා සැපත, ඒ පරම සැපත අද මේ ජීවිතය අත්විඳින්න. එතකොට ඒ සැපත කියලා කියනකොට අද දවසේ දිරිම පිළිබඳව දුකක් අත්විඳිනවා නම්, මහලු බව පිළිබඳව යම් දුකක් විඳිනවා නම්, ලෙඩවීම පිළිබඳව යම් දුකක් අත්විඳිනවා නම්, මරණය පිළිබඳව යම් මිහිරි අත්දැකීමක් දුකක් වේදනාවක් විඳිනවා නම්, ප්‍රියන්ගෙන් වෙන්වීම පිළිබඳව අප්‍රියන් හා එක්වීම පිළිබඳව කැමැති දේ නොලැබීම පිළිබඳව ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී මේ යම් දුක්ඛදායක අත්දැකීමක් නැත්නම් ඔය සියලු දුකින් මිදහස් වෙන මග මාවත මේ තථාගත ධර්මයේ. ඒ නිසා අන්න ඒ ධර්මයේ හොයන්න, ඒ ධර්මයේ තුලින් සැප හොයන්න. එතකොට අපට හම්බ වෙවි සැබෑ සැපය, සැබෑ සුවය මේ ජීවිතය තුලම. ඉතින් ඒ සැපත සොයාගෙන යන්නට මේ අද කළ පින්කමද අපි හැමට හේතු වාසනා පාරමී වේවා කියලා. මේ මොහොතේ අපි අත්පත් කරගත්ත බුද්ධ ගෞරවයෙන් පිළිවෙල කළ දානීය අග්‍රභාගය උන්වහන්සේ හමු වෙහි තැන්පත් කරමින් බුද්ධ පූජා, බුද්ධ උපස්ථාන පවත්වමින් ඒ අස්ථාරය මහ සංගරුවන සිහි කරගෙන උන්වහන්සේලා කරේ ගුණ ගෞරවයේ පහළ කරගෙන සංඝ පූජා, සංඝෝපස්ථානයන් පවත්වමින් ලෞතුරා දහම පිළිබඳව උදගටනම විමසා බලමින් අපි අත්පත් කරගත්ත මේ හැම කුසල පුණ්‍ය සම්පත්තියක්ම අපි හැමට ජාතියක්, දරාවක්, පියාදියක්, මරණයක් නෙති සදාකාලික සපගෙන දෙන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස ආදාදම පිහිට උපකාර වේවායි සාදු මතු බුදුවලක් සනසමින් අමා ධම්මග නැවත නැවතත් ලෝකෙට කියා දෙන ආර්ය මෛත්‍රියේ නාත මිද්බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන නාමක උපකාරක පින් කැමති ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ ගෘහ වස්තුවලට, ගමට, පළාතට, තම තමන්ගේ ජීවිතවලට අධිග්‍රහිත ඉෂ්ඨකාමී සියලු දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා. දෙවියන්ගේ දිව යස ඉසුරු වැඩි දියුණු වේවා. කෙනෙන් සතුටු වෙන දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසෙත්වායි සාදු සාදු. තම තමන් නමින් නැසී මිය පරලෝකීය විශේෂයෙන් මීට වසර 3කට ඉහතදී අභාවියට පත්වන්නට යෙදුණු එදා බරණෝනා මහත්මියගේ ආදරණීය පියතුමන් ප්‍රමුඛ කොට ඇති දෙපාර්ශවයේ මිය පරලෝකීය ආචිල සීලාදී කොට ඇති කුල පරම්පරාගත අපේ ඥාතිවරු, මේ හැම දෙනා නමින් මියගිය සාලේ ඥාතිවරු මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන්ව එයත්තෝ සුඛී සුවපත් භාවියට පත්වේවා. දෙව් සැපතින්, මිනිස් සැපතින් සැපවත්ව උතුම් ලෝතුරු සපතින්ද සනසෙත්වායි සාදු
සාදු සාදු.
අද දවසේ පෙරේදා දවසේ පස්වෙනිදා ජන්මදිනයේ සිහිපත් කළ ඒ දයාබර නුනා මහත්මියට සෙත්පැතීම ආශිර්වාද කිරීමට ප්‍රථම ඔබතුමියේ වැනි ගුණවත් මාතාවක් දියණියක් මේ ලෝකයට බිහි කළ ආදරණීය අම්මා පිළිබඳවයි අපි මේ වෙලාවද විශේෂ අවධානය යොමු කරන්නේ. අද වගේ දවසක අප්‍රමාණ දුකක් වේදනාවක් දරාගෙන නව මසක් කුස හොවාගෙන ඉඳලා මේ ලෝකයට බිහි කරන්නට ඇත්ති අප්‍රමාණ දුකක් වේදනාවක් දරාගෙන ඒ සියලු දුක සතුටක් සේ සලකාගෙන මරණයට හේතු කාරණා තිබූ බොහෝ කාරණාවන්ගෙන් අපි මුදවලා ජීවත් කරවන්න ඒ රතු පාටලයේ සුදු පාට කිරි බවට පරිවර්තනය කරලා අපිව පෝෂණය කළේ ඒ දයාබර පියතුමන් රතු පාටලයේ සුදු පාට කිරි බවට පරිවර්තනය නොකළත් රතු පාටලයේ සුදු පාට දහදිය බවට පරිවර්තනය වුණා අපිව මේ ලෝකයේ තුල ගොඩනගන්නට. එනිසා ජන්මදිනයේ සිහිපත් කරන මේ වෙලාවේ මාව මේ ලෝකයට හදා වඩා පෝෂණය කළ මට ශිල්ප ශාස්ත්‍ර කියාදී මාව මේ ලෝකයේ ඉහළ තලයකට ගෙනා ඒ ආදරණීය මව්පියවරු ඒ ගුරු උතුමන් වැඩිහිටියන් මා කළ මේ පින් බලයෙන් සුඛී සුවපත් භාවයට පත් වේවා ආයුරාරෝග්‍යාදී අභිවෘද්ධි වර්ධනය කරේවා දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව උතුම් ලෞතුරු සුවයට ලෞතුරු සුවයෙන් සැනසෙත්වායි සාදු
සාදු.
එවැගේම දුර්ලභ වූ මනුස්සත්ව ප්‍රතිලාභෝ ඒ දුර්ලභ වූ මිනිසාත්ම භාවය ලැබ ඒ දුර්ලභ වූ මිනිසාත්ම භාවය ලැබීමත් අතිදර්ශයෙන් දුර්ලභයි. ඒ දුර්ලභව ලැබූ මිනිසාත්ම භාවය සුරක්ෂිත කරගෙන කුසලයෙන් පුරවමින් ඉදිරියට යන අය ඒ ආත්ම භාවය සුරක්ෂිත කරගන්න අය ඊටත් වඩා දුර්ලභයි. ඉතින් මේ පින්වතුන් දුර්ලභාත්ම භාවයක් ලැබුවා වගේම ඒ ලදාත්ම භාවය දිනෙන් දින අර්ථවත් කරමින් පෝෂණය කරමින් එහි වටිනාකම වැඩි දියුණු කරමින් යන ජීවිත ඒ සායවන් ජීවිත ගෙවන්නට සතවර්ෂාධික කාලයක් එහෙම ජීවිතයේ ගෙවන්නට නිදුක් නිරෝගී බව චිරජීවනයේ සියලු යහපත ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුනුරුවන්ගේ අනුභවය ආශිර්වාදය පින් අනුමෝදන් වූ උතුම් බුද්ධ ගෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන් දරක වරණය කියන ලක්ෂ ගණන් සක්පලාඥා චක්‍රේ පතුරවා වදාලා ආරක්ෂක පිරිදේශනා වේතද බල අනුභවය අපද ජීවිතයෙන් මත කරගත් උතුම් පාරමී කුසල පුණ්‍ය ධර්ම බලමයි මේ තෙද බලාන භාවී හේතු කොටගෙන යක්ෂ ප්‍රේත විසාත කුම්භාන නාග ගාන්ධර්වාදී අමනුෂ්‍යයන් නිසා හටගත්තා වූ අනවින බන්ධන ස්වහ කටවා හෝ ආදීන් හටගත්තා වූ පූර්ව කර්ම විපාකයෙන් ගෙන දෙන්නා වූ අනුන් විසින් විසම උපක්‍රමයෙන් ඇති කළා වූ තනන්ගේ තමන්ගේම විසම පැවැත්මෙන් ඇති වුණා වූ නවග්‍රහදී යම් යම් ග්‍රහ තාරකාවන්ගෙන් නිකුත් වෙන රශ්මි කිරණ හේතුවෙන් හෝ යම් උවදුරක් අනතුරක් වේ නම් ඒ සියලු උපද්‍රවයන් ඍතු විපර්යාසයේ වාතයෙන් පිටින් සිමින් හට ගන්නා වූ සියලු රෝග දෝෂ උපද්‍රව දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනය සැනසෙල්ල උදා වී තව තවත් ගුණධාම් පුරාගෙන මේ ජීවිතය තුළ ගෞතම බුදු සසුන තුළ නිවනින් නිවෙන්නට මේ උතුම් පින්කම් හේතු වාසනා වේවායි ජන්මදිනයට ඒ වගේ මේ දරු දෙපළ ඇතුළු නිරෝයි මහත්මා ප්‍රධාන කොට ඇති මේ පින්වත් මෑණියන් ඇතුළු කොට ඇති මේ පින්කම්ට ආවගිය දෙක සතුනුම සම්බන්ධ වුණු මේ හැම දිනාටම බුද්ධාදි රත්නත්‍රය අනන්ත ආශිර්වාදේ රැකවරණේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සාන්තිය උදා කරගන්නට ඉතෙරෙහි වෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් යම් තාක් වේනම් ඒ සියල්ලක් හිරදුටු ගණදුරක් සේ දුරව ගොස් සතුරු ආන්තරාවන් මගහැරී කායික මානසික සුවය කායික මානසික සැනසෙල්ල කායික මානසික නිරෝගී භාවය මේ පින්වත් මෑණියන්ට දරු දෙපළ ඇතුළු මේ පවුල්වල හැම දෙනාටම ලැබේවා සලසේවා කරන කියන රැකී ආරක්ෂා විලේලඳාම් ගුයිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනින් දින දියුණු වී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සිද්ධ වේවා මේ සංසාර ගමනේ සරණා තුරු නරක ආදී දුක තිබයකට සාපපාස ආදී දුකකට නොතෙමි දුර්ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරින් ධම්ම ගසාගෙන ලෝතුරු මඟ ඵල නිවනින් සැනසුම කල්ම සම්භීතියෝ යජ්ජන්තු සබ්බෝ විනස්සතු මාතේ මවත්තං තරාජෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන සබ්බ ධම්මානුභාවීන සබ්බ සංඝානුභාවීන සදා සුත්ති භවන්තුති සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසු බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සරියෝ තමනුදෝ එවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති තුයං භයං සදා ධම්මෝ ති ලෝක සරණෝ ධම්මෝ සරියෝ තමනුදෝ එවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති තුයං භයං සදා සංඝෝ ති ලෝක සරණෝ සංඝෝ සුරියෝ තමනුදෝ ඊවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති තුයං භයං සදා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සිමාරස්ස පරාජයෝහි උද්ඝෝෂයුං දේවගණ ප්‍රසන්නා ඊතේන සත්‍යේන ජයස්තුතිහං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවං නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සංජති සබ සොබක් යන්න දෙන්න.